අද අපිට ප්‍රශ්න සමූහයක් ලැබිලා තියෙනවා. හැබැයි මේ හැම ප්‍රශ්නයකටම තියෙන්නේ බොහෝම සියුම් මේ ගැඹුරු උත්තර තමයි දෙන්න වෙලා තියෙන්නේ. බොහොම දෙනෙකුට තේරුම් ගන්නත් අමාරුයි මේ මොකද විද්‍යානුකූල ප්‍රශ්න වැඩි සමහර ඒවා. ඒ වගේ දේවල් තමයි තියෙන්නේ බොහොම ගැඹුරු දැන් විස්තර කර ගන්න අහව ප්‍රශ්න උන්ටත් තියෙනවා. ඉතින් මේ වගේ තැල ඔල්දී ඒ බොහොම අනික තව බොහොම සියුම් තැන් කර්ම විෂය ගැන ධර්ම විෂය ගැන රාත්‍ර විෂය ගැන මේ වගේ මේ අචින්ත්‍ය විෂයන් ගැන තමයි උන්ට ප්‍රශ්න තියෙන්නේ. අපිට ලේසියෙන් ලබා ගන්න තියෙන ධර්ම මාර්ගයේට නිවන් මාර්ග පහසුවෙන් ලබා ගන්න තියෙන ක්‍රම තියෙද්දී අපි තවත් විග්‍රහ කර කර හොයලා බලනවා මේ ධර්මයේ ගැඹුරු තැන්. නමුත් අපිට අවශ්‍ය වෙන්නේ කොහොම ලේසිම ක්‍රමයක් තියෙනවා මේ හැම දෙයකින්ම මුලදීම පෙන්වා දෙන්න. ලෝභය කියන්නේ මොකද්ද කියලා අපිට වැටහෙන දෙයක්. ඒකට 아무තු මහා නුවණක් අවශ්‍ය නැහැ. ලෝභකම කියන්නේ මොකද්ද? තරහව කියන්නේ මොකද්ද? මෝඩ වැල කියන්නේ මොනවද කියලා පොඩ්ඩක් විමර්ශනය කරනකොට අපිට තේරුම් ගන්න පුළුවන් හරියක් තියෙනවා කොහොම ලේසි. අන්නේ ලෝභකමයි තරහවයි මෝඩකමයි කියන එක පව් කියලා දැනගන්නත් පුළුවන්කමක් තියෙනවා. ඒවන් වෙන්නේ ආවැඩක් අසාධාරණයක් මොනවා හරි සමත් වෙන හොඳක් ලැබෙන්නේ නැහැ. නරක පැත්තේ කොට. ඔයක තේරුම් ගන්න පුළුවන් ඉස්සෙල්ලම. අලෝභයේ ආදේශේ අමෝහයේ කියලා කොටස් තුනක් තියෙනවා මේකත් හොලා ගන්න පුළුවන්. ඒතර ගොඩක් හිතන දඟලන දෙයක් නෑ. මෙන්න මේ ටිකත් හොරා ගත්තට පස්සේ මේ ටික කෙරුවොත් ඒකෙන් අයහපතක් වෙන්නේ නැහැ. යහපතක් නිසා හොඳ පැත්තකට නැගෙනවා මිස. වෙන නැඹුරු වෙනවා මිස නරක පැත්තට නැඹුරු වෙන්නේ නැහැ කියලා තෝරා ගන්නත් පුළුවන්. එහෙනම් චරිතය හැරගස්සන තියෙන්නේ ওই ටික තුල. ලෝභයේ, ද්වේෂයේ, මෝහයේ කියන එක මනසින් තේරුම් අරගෙන ඒකට හේතු වෙන විදිහට හිතන්නේ කියන්නේ කරන්නේ නැතුණු. අලෝභයේට, අද්වේෂයේට, අමෝහයේට ඕන විදිහට හිතන්න කියන්නේ කරන්න පුරුදු වෙන වැඩ පිළ ඉගෙන ටික පුරුද කරගත්තා. පුද්ගලයා යහපත් පැත්තට නැඹුරු වෙනවා. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන්නේ මොකද්ද මේ ලෝකේ ස්වභාවය තේරුම් ගත්තා. ලෝකෙද ඒ තැන ඇලෙන බැඳෙන ගති ලක්ෂ නැති ඒ ස්වභාවය අසාරයි නේද කියලා ක්‍රමක්‍රමයෙන් වැටහෙන්න වෙනවා. අසාරද මම මොනවට පරිහරණය කරන්නේ මේකෙන් ආකුලට නේද සාන්තිය මේක අල්ලා ගත්තාම ඒක ඇති වෙන්නේ මේ ලෝභයේස මොහ විනියෝලට හේතු වෙනවා නේද කියලා දැන් දකින්න පටන් ගන්න නුවර පසේ පහළ වෙනවා. මූලික වශයෙන් දැනගන්න තියෙන්නේ චෛත්‍ය හැරගස්සා ගැනීමට ලෝභයේ, දේසයේ, මොහයේ සාගතවන්නා වූ කටිතු මනාසියෙන් එවද හිතවිලි ක්‍රියාවන් තේරුම් ගැනීම එක පහක් කළා දමන්නා. අලෝභ අදී සමෝහ පැත්ත තේරුම් අරගෙන ඒ දනුකූලව කටයුතු කරන්තව. තමන්ගේ චරිත රක්ෂණය ওই විදිහට හැඩ ගහ ගන්න ගමන් අනිත්‍යයි කියන්නේ දුක්ඛයි කියන්නේ අනාත්මයි කියන්නේ මේ ලෝකේ මොනවද? ලෝකෙට අයිති මොන වගේ දේවල්ද කියලා කැටි කරලා අරගෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේවෙන් හරි. ඇහැ රූපේ කන ශබ්දේ නාසයේ ගන්ධයේ දිව රසයේ කය පොට්ටබ්බේ මන ධර්ම කියන මේ විදිහට හරි. ඔය ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන් පරිත්‍රාම පාද වශයෙන් මේ වගේ මේ ලෝකේ ගැන කියා තියෙන විස්තර වල වෙන්නකු හරිය. සමාන්තර වැටහෙන කොටසකින් අරගෙන. තේරුම් අරගෙන. මේවා අනිත්‍යයි කියන්නේ මොකක් නිසාද? දුක්ඛයි කියන්නේ ඇයි? අනාත්මයි කියන්නේ ඇයි කියලා මනසින් නිතර හිතන බලන්න පුරුදු වෙන්න ඕනේ. හිතලා ඔබ තෝරා ගන්න. මේවා ඇයි අනිත්‍යයි කියන්නේ? මොන අර්ථයෙන්? ඇයි මේවා දුක්ඛයි කියන්නේ? කොහොමද දුක් වෙන්නේ? මේ අනාත්මයි කියන්නේ මොකද? මෙන්න මෙහෙම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයේ පෙන්නපු කාරණා. මොනවද මේවට ගෝචර වෙන්නේ කියලා? ඒ තමන්ට ගැළපෙන ක්‍රමයකින් මේ ලෝකයේ අයිති දේවල් බලන්න පුරුදු වෙනවා ඉන්නකම. ඒතකොට දහම් නොවන වැඩෙනවා. තමන්ගේ චරිතය හැඩගස්සා ගැනීමේ කරන වැඩ පිළිලක් තියෙනවා. ඒකට 아무ත් වෙයි තව ගොඩාක් හිතන දෙයක් නැහැ. ලෝභය තේරෙනවා, තරහයනකේ තේරෙනවා, මෝඩකම තේරෙනවා. මෝඩ වැඩ එක අතියක් කරනකොට හරි මොට්ටකම කරපු ගමන් තමන්ට මේක විපාක ඇවිල්ලා තේරෙනවා. ආක බලාගෙන ඉඳන් ඉපර ඇඟිල්ල ගැහුවා. අත පුච්චා ගත්තා. අම්ලෝගේ මෝලයේ මෝලක විදිහට අහක බලන්න කරන්න ගියෙන්නේ මේක උනේ. මේ මෝලකම තමයි අධ්‍යක්ෂකින් හරි තෝරා ගන්න පුළුවන්. සිහිරුවනේ ගින්දෝ. නැත්නම් ඔක තේරෙන්නේ නැහැ. දවල් වැඩිච්ච වලේ, රෑ වැඩිච්ච වලේ දවල් වැටෙන්නේ නැහැ කියලා කියනවා වගේ ඉතින් දැන් යමක් කරලා හිටන් ඔක තේරුම් ගත්තාට පස්සේ දවල් වාගේ ඉලි වෙලා වාගේ මේක මේ වාගේ මෝඩ වැඩක් නෙවෙයි කියලා දැනගත්තාට පස්සේ ඒක ආයතනයක් යන ඔකරන්ට තේරුම් ගන්න. ලෝභකම්, ද්වේෂ වැඩ, මෝඩ වැඩ එකින් එක තේරුම් අරගෙන ඔබ අත්දැකීම් ලබාගෙන. ඊවැම් මේ අත්හැරීමේදී කටයුතු කරන්න පුරුදු වෙන්න තමයි හැකි හැකි අන්දමින් උත්සාහ කළ එක හැරගහ ගන්න ගම. අලෝභයෙන් අදේශයෙන් අමෝහයෙන් තියෙන කටයුතු කිරීමට උත්සාහ කරනවා. තව විදිහකින් ඔය විග්‍රහ කරලා ගන්නවා නම් දස අකුසල් ලෝභ දේශ මොහ මුල් කරගෙන යන වැඩ පිළිවෙල. දස පුණ්‍ය ක්‍රියා තියෙනවා නම් අලෝභ අදේශ මොහ ඇසුරු කරන වැඩ පිළිවෙල. ඔය දෙපැත්තෙන් කටයුතු වලින් දස අකුසල් පැත්ත අත්හැරලා දස පුණ්‍ය ක්‍රියා පැත්ත කරන ගම. වටිනා දහම් අවබෝධය ලබා ගැනීමට හේතු වෙන ත්‍රිලක්ෂණය කියන්නේ මොකක්ද කියලා ත්‍රිලක්ෂණයට අනුකූලව ලෝක හැටි වරඳ හොඳට විමර්ශනය කරන්න ඕනේ. ඔන්න ඔය විදිය මුලින් කරගෙන යනවා නම් බෞද්ධත්වයේ වැඩි වීමට හේතු වෙනවා. ධර්ම අවබෝධය ලැබීමට ඔබ හේතු වෙනවා. ඔන්න ඔය විදිය පටන් ගත්තා නම් එකින් එක තම තමන්ට වැඩිලා හිටන් අවශ්‍ය කරන දහම් ශාන්තිය ප්‍රතිඵල ලබන්න හේතු වෙන ඕන වැඩි දෙ හේතු වෙනවා. ඔය කෙටිම ක්‍රමයකින් නිවන් දකින්න මඟ පාදා ගන්න හැටි. ඔතන ප්‍රශ්න ගොඩක් නැහැ. තම තමන්ට විසඳ ගන්න පුළුවන් ප්‍රශ්න ටිකක් තියෙනවා අවශ්‍යම ටික. දැන් මේ වගේ තියෙන ප්‍රශ්න උදා තියෙනවා. උදා ගැඹුරට ගිහිල්ලා බොහොම ජීවුම් දැන් කාරා උත්තර හොයන්න තියෙන තැන. ඉතින් මේක හොයාගත්ත කියලා තමන් ඊට පස්සේ බාහිර තීරණෙත් බලන්න ඕනේ. මේ ප්‍රශ්නයක් අහලා ප්‍රශ්නෙට උත්තරේ ගන්න මොකටද කියලා බලන්න ඕනේ. ලෝකේ ප්‍රශ්න තියෙද්දිත් අහලා ඉන්න. උත්තරය අරගත්තම හැබැයි ඇදගෙන නිකන් ඉන්න. එහෙම ඇති වැඩකුත් නැහැ. ප්‍රශ්නයක් හොයන්න උත්තරයක් ගන්න ඕන තමයි අවස්ථාවේ. නිකන් දැනගන්න විතර බලනකොට කියන එක ඒක ලෝකේ භාවියසේ නමනස ලෝක සත්‍යයේ සුත්‍යඥ ස්වභාවය. දැනගන්න ඕන කියන එක. දැනගන්නේ මොකටද කියලා ප්‍රශ්නයක් තියෙන්න ඕන. දැනගන්නේ කිය වැඩක් ඇති දේක් බලලා හිටන්. දැනගත්තා නම් ඒ වැඩක් ඇති දේ දැනගත් එකකින් කරගන්න ඕන. එහෙම නැතිව දැනගන්න බලාපොරොත්තු කෙලවරක් නැහැ. හදේ සත්වෝ ඉන්නවද? හදේ වතුර තියෙනවද? අගහක් ලෝකෙ මේ ජීවීන් ඉන්නවද? ඕවා දැනගන්න බල ඕවා පුත්‍ජන මානසිකත්වයේ විදිහට එක්තරා විදිහක කෑදරකමක් වෙයි. මානසිකත්වයක් ඇති. සසර ගමනට හේතු වෙන මානසිකත්වයක දැනගැනීමේ බලාපොරොත්තු. අවිද්‍යාවේ නිගමනය. ඉතින් ඒ වගේ බලාපොරොත්තු නම් මේ ධර්මයේ දැනගන්න බලාපොරොත්තු වෙන කොලක් තියෙන කෙලවරක් නැතු. අර කොහොමද මේක කොහොමද දැනගන්න තියෙන බලාපොරොත්තු. ඉතින් දැනගැනීමේ බලාපොරොත්තු වල ධර්ම වල නිවන් දකින්නත් බෑ. ඒක කෙලවරක් නැතුව දැනගත්තට පස්සේ ආයේ එහෙමද? ඒක ඉවරයි දැනගත්තා. දැන් තව එකක් දැනගන්න ඕන කව වෙනවා. දැනගන්න මිසක් යම් ක්ලේශයක් අත්හැරීම වැලිය මිදීමට කළ යුතු වැඩ පිළිවෙල කරන්න මාකක් හදා ගන්න කැමති නැන්න. නිවන් දකින්න බෑ දැනගන්න බලාපොරොත්තු දිනු පරිය. දැනගත්තා කියන්නේ මොකද්ද? දැනගත යුතු හතරක් තියෙනවා. මේ දුක කියලා දැනගන්න. මේ දුකට හේතුව කියලා දැනගන්න. මෙන්න දුක නිරෝධය කියලා දැනගන්න. මෙන්න දුක නිරෝධයේ මාර්ගය කියලා දැනගන්න. ඔන්න ඔය ටික දැනගත්ත කෙනාට නිවන් හම්බ වෙනවා. මේ ධර්ම විශ්ය කියන එක අප්‍රමාණයි. කොච්චර දැනගත්තත් ඉවර කරන්න පුළුවන් එකක් නෙවෙයි. කර්ම විශ්ය කියන එක අප්‍රමාණයි. කොච්චර හරි දැනගෙන කර්ම විශ්ය මේක උනේ කොහොමද, මේක උනේ කොහොමද අහගෙන දැනගෙන මේක ඉවර කරන්න බෑ. බුද්ධ විශ්ය ගැන අහලා ඉතින් බුදුරජාණන් වහන්සේගේ ඥානීය ගැන අහලා මේක ඉවර කරන්න බෑ. හැබැයි එහෙමද? එහෙම කෙනෙක්ද? එහෙම කෙනෙක්ද කීකේ හිටියයි. එච්චර මේක විශ්වාස කරනවා. අනේ ඇත්ත තවත් තියෙනවද ගුණ? ඇත්තට මෙහෙමත් ගුණයක්ද? එහෙමත් ගුණයක් තියෙනවා. ඉතින් ඕක ඉවරයක් නෑ. ඉතින් මුළු ජීවිතේ කාලෙක ඇත්තට එහෙම උත්තරේද, එහෙම උත්තරේද කිය කී හිටියයි. මෙන් මෙතෙන් බුදුන් වෙනවා කියලා ඉවර කරන්න බෑ. මේ බුද්ධ විදිහ අතීන්දියයි. මේ ඔහොම කිය කී හිටියද ඕක තව තවත් මර බුදුහාඳුරෙන් තවත් ටිකක් දැනගන්න ඕන කිය කී හිටියද? ඒකත් නිවල් මගක් නෙමෙයි. හැබැයි ඉතින් නරක දෙයක් නෙමෙයි. ඉතින් බිම්ම එකක් ඉඳන් කොහේ හරි හොඳ දෙනකට සුගති උප්පත්තියක් ලබන්න පුළුවන් බුදුහාඳුරු ගැන විචිත්ත ප්‍රහදින් ඔය හිටියද? හැබැයි නිවන් මඟ කියන්නේ ඔකද? මේ චතුරාර්ය සත්‍ය කියන්නේ මොකද කියලා හොයනවා නම් නිවන් මඟට වැටෙනවා. ඉතින් අපි දකින්නේ හෙවිය යුතු දේ හොයන්නේ. හෙවිය යුතු ක්‍රම දෙකක් තියෙනවා. නිකන් මේ ලෝකේ පරිශන කරන්න වාලේ පරිශන කරන්න හොයන එකක් තියෙනවා. ඕක ඔය විද්‍යාඥ ඕක හොයන්න තමයි සෑදවල් දෙක යන කුටි අසල ඉඳගෙන නැත්නම් ගෙවල් වල කාමර වල ඉඳගෙන ඔයා කන්ඩිෂන් කරගෙන ගොඩ හරි ඉඳගෙන අනික කාගේවත් තියෙන දොරවල් වහලා කවුරුවත් තියෙන තැන් වල ඉඳලා ඉතින් සම්බි කැලි ගන්නවා හරියට අමුණනවා මෙහාට අමුණනවා ඔය එක එක රසායනික වර්ග ගන්නවා ඒකේට මාරු කරනවා මේකේට මාරු කරනවා ඔළුව කහ කහ බලා ඉන්නවා මොකද මේකේ වෙන්නේ කියලා හොයනවා ඕක තමයි මුළු ජීවිත කාලයක් ඒගොල්ලෝ ගත කරන්නේ මොකක් හරි අමුතු එකක් හොයන්න මේක වෙන්නේ කොහොමද ඉතින් ඔය පරිසරයෙන් මානසික කියලා අන්තිමට මැරල යනකම හොයයිද මැරලා ගියා මිස හොයාගෙන වලේ නැහැ මෙච්චර කාලෙ හිටු කිසිම විද්‍යාවක් මම ඔක්කොම හොයාගත්තා කියලා වලේ නැහැ මම හොයාගත්තා කිව්වේක එයා හොයාගත්තේ බොළුවක් මම වෙන්න වෙන එකක් හොයාගත්තා කියලා ඊට පස්සේ අවුරුදු 15ක් විතර යනකොට වෙන එකනේ වෙන එකක් දෙන එකක් මෙහෙම එකක් තියෙනවා. ඔයා තමයි විද්‍යාඥයෝ හොයාගන්නේ නැහැ අද වෙනකොට හොයාගෙන තියෙන්නේ. එයා කිව්වේ බොළුවක් මෙන්න මම මේ අලුත් එකක් හොයාගෙන මේක බොළු කරලා මෙන්න ඇත්ත කියලා තව එකක් වෙන්නවා. මේ ලෝකයට ඔක කටපාඩම් කිදී කියන ඉතින් ඔව් ඔව් හවල් විද්‍යාඥයෝ බොළුවන දැන් තමයි ඇත්ත හෙව්වේ කියලා ඉන්නවා. තවත් අවුරුදු ගානක් පස්සේ ඒ දෙන්නම කිව්වේ බොළුව මෙන්න ඇත්ත කියලා තව එකක් වෙන්නවා. ඕවා ඉතින් අවුරුදු ගණන් අර අසෙලින් ගගෙන ඉරේලියක් වදින්න නැති මෙයා ගින්දාගෙන අවුරුදු ගණන් ඉඳගෙන සෑඩි දේවල් අර ඔය හේතුව මොනවා හරි හොයන එක තමයි ඔක තමයි පරිස්සම. ඔක කවදාවත් ඒකත් අවිද්‍යාවේ ඉතරා විදිහට බලාපොරොත්තු වුණා. ඕක නෙමෙයි බුදුරජාණන් වහන්සේ හොයන්න කිව්වේ. ඒ ආවිෂේ කාරණා ටිකක් තියෙනවා. සත්ත්ව විෂය, ඒ වගේම ධර්ම විෂය, කර්ම විෂය, ඒ වගේම ඉන්ද්‍රිය විෂය, බුද්ධ විෂය මේ මේවා ඉවර කරලා මිනිස්සුන්ට තේරුම් ගන්න ඉවර කරන්න බැරි කරුණු. අචින්තියයි සර්වඥා ඥානයේදී ලෝකරා බුදුරජාණන් වහන්සේ තමයි ඒ සියල්ල ලබන්න පුළුවන් මහා ඥානිය ලබන්නේ. ඒ ඥානිය ලැබුවාට පස්සේ උන්වහන්සේලා දකිනවා මේ වැඩක් නැති හිවිල්ල මේ දැනගත්තිය වැඩක් ඇතිය කොච්චරද මේකේ තියෙන මම මේ දැනගත ක්‍රමී. මේ ඥානිය පහළලා සර්වඥා ඥානිය ලැබුණාට පස්සේ මම දැනගත්තේ වෙන දැන් විමර්ශනය කරලා බලනකොට වැදගත් කොයි ටිකද දැනගත්තේ නොවැදගත් කොයි ටිකද බලපුවාම අතලොස්සයි වැදගත් හරි. එතෙන් වස්තුලවට පස්සේ උන්වහන්සේ කියනවා මේ වැදගත් නැති හරි දැනගන්නද මම මෙච්චර කල් දැඟලුවේ. වැදගත් හරි මේ අතලොස්සයි. මෙන්න මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව මුල් කරලා ප්‍රයෝජනයක් ගන්න තියෙන මේ දැනගත්තය මෙන්න මේ පොඩ විතරයි. ඊයක අතලොස්සක් නැ නේද අතරහුව වෙන කොළ පොඩක් ආයි ටිකක් මෙන්න මේ ටික පරිහරණය කළා ඔයාලගේ වැඩේ කරගන්න මේ වැඩක් නැතිවම අවස්තව දැනගත්තල පස්සේ තේරුණේ. මේ හරිය කොච්චර දැනගත්තත් ලෝකේ වැඩ කර ඇති එකක් නන් නෙමෙයි. කිසියම් ප්‍රයෝජනයක් හරි ලබා දෙන එකක් නෙමෙයි කියලා දැනගෙන අත්හැරලා මෙන්න මේ විෂය අචින්තිය වැඩක් නැති හරියක් තියෙනවා මෙන්න මේ ටික වැතර දාපන්. බුදුන් ගැන හොය හොයා නිගමනයේ තනට යන්න එපා ඉවර කරන්න බෑ. බුද්ධ විෂය සත්‍යෙ මෙච්චරයි කියලා කියන්න බෑ අපේ තීමා කරන්න මොලේකට බෑ. සත්ව විෂය ගැන හොයලා හොය ඉවර කරන්න බෑ. එතකොට කර්ම විෂය ධර්ම විෂය මේවා විග්‍රහ කරලා හොයලා මෙච්චරකින් මේක සම්පූර්ණයෙන්ම දැනගත්තා කියලා ඉවර කරන්න බෑ. මේ ඉන්ද්‍රිය විෂය ගැන විමර්ශනය කළා හොයලා දැන් මේ ඉන්ද්‍රිය විෂය සියල්ල මම දැනගත්තා කියලා ඉවර කරන්න බෑ. ඕවා හොයලා හිටන් කොච්චර කරලා අතලමං එනවා විතරයි. එහෙනම් චතුරාර්ය සත්‍ය පිළිබඳව හොයලා ඉන්න වැඩක් ඇති දේ කරගන්න ඒකෙන් යහපතක් ලැබෙනවා කියලා පෙන්නවා ඕන් වාග්ය අනුගමනය කරන්න ඕන කියලා. ඉතින් මේ මුලින්ම මේ ටික කියයි තමයි අද තියෙන පන්වල ඔකගෙන තියෙන ඔන්නෝයි කෑලි කොටසක් තියෙනවා උන්ට. අක විෂය අපිට අවිෂය කරන හොයා පස්සේ යන විදිහ ගති ලක්ෂණය. ඉතින් මේ කට වලින් අපිට දැනගත්තයි කියලා බලාපොරොත්තුම අන්තිමට ගන්න දේවල් බොහොම අලුයි. දැනගත්තේ යමක් ඇත්නම් මේ චතුරාර්ය සත්‍ය දැනගත්තේ. මේ දැන ගැනීමට යමක් බැලිය යුතුද, හෙවිය යුතුද, ත්‍රිලක්ෂණේ හෙවිය යුතුද. ත්‍රිලක්ෂණ ගන්න කුල ලෝකේ යමක් ඇත්නම් ඒක අනුකූලද කියලා බලලා බලන්න පුරුදු විය යුතුයි. ඒ ආකාරයෙන් තමන් කරන කියන හිතන දේවල් තුළ මේවන් කෝවට ගැනිනවා. මේ ආදී වශයෙන් තමාගේ චරිතයට ආදේශ කරලා බලන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් තමා මේ විදිහට යන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමේ තමයි ආර්ය මාර්ගයේ වැඩෙන්නේ. දැන් මේ තියෙන දැන් ගොවියෙක් එක උදළු තලය පොළවේ කෙටීමෙන් පණුවන් දෙන්නේ කැපේ. ඔහු මුළු දවසේම පොළව කෙටීමෙන් පණුව සිය ගණනක් ඒ අදින කැපෙනවා. එහෙත් ඔහුගේ චේතනාව පණුව මරණ අදහස නොවේ. පොළව කෙටීමේදී පණුවන් කැපෙන බව දැන දැන පොළව කොටන්නේ නම් ඔහුට කර්මයක් සිදු නොවේද කියලා මේක ප්‍රශ්නයක් අහන්නේ. දැන් මෙහෙම දෙයක් තියෙනවා. හේතුඵල කියලා ධර්මයක් තියෙනවා. මේ පින්පව් කියන දෙකකින් තමයි මේ ලෝකේ ධර්මයේ පියවා විසඳන්න මුල් කාලේ තිබුණ ක්‍රමය. මේක පින් මේක පව්. ඔය පින් පව් සිද්ධියට ගිහිලා එක මිනිසුන්ට නොයෙක් නොයෙක් තැන්වල පරණ ඇති වුණා. පව් කියන්නේ අපින් කියලා ගත්තා, පින් කියන්නේ පව් කියලා ගත්තා, මේක තෝරාගන්න විදිහක් නැතුව ගියා. හේතු බල කියන ගමයා බුදුරජාණන් වහන්සේ දුන්නා. හොයාගන්න හේතු බල හතරක්. කරන වැඩ පිළිවෙල යම්සේද ඒකේ ස්වභාවයට අනුකූල තමයි ඵල හතරව හටගන්නේ. හොදලාක හොයාගන්න බොහොම ලේසි ක්‍රමයක්. මේක නැහැ මේවා හොඳ ඒවා මේක නරක ඒවා කියලා එක එකනා කියන කේමෙනින් ඕක හොරාගන්න තැනක් ඉතුරු වෙන පැත්තක් තියෙන මේ පින්පව් කියලා හොයන්න ගියා. හේතු බල හොයන්න ගියාම මෙන්න මේබඳු දෙයක් ක්‍රියාත්මක කරනකොට ඒකේ ස්වභාවය මොකක්ද? ඒ ස්වභාවය නම් ක්‍රියාත්මකලේ ඒ ක්‍රියාවේ ප්‍රතිඵලය වශයෙන් මතුවෙන්නේ ඒ ස්වභාවයට අනුරූප ප්‍රතිඵලයක්. හොඳද නරකද කියන්නේ තමයි නිගමනය කරගන්න පුළුවන් ඒකේ. දැන් අපි හොඳ වැඩක් කරනවා නරක වැඩක් කරනවා. පින්පව් කියන එක පැත්තකින් තමයි මේ කරන වැඩ වලින් අපි කරන දේ මොන මොනවද කියලා බලාගත්තා ඒක. දැන් අපි යම් කිසි වැඩක් කරනකොට ඒ වැඩෙන් සත්ව හිංසාවක් එක පැත්තකින් සිද්ධ වෙනවා. තව පැත්තකින් හම්බ වෙනවා ඒක හොඳ පැත්ත. දැන් මිනිහෙක් පොලව කොටන කවුද ගොවි මහත්මිය කියමුකෝ. ගොවි මහත්මිය පොලව කොටනවා. ගොවි තැනක් කරලා හිටම මොනවා හරි මිනිස්සෙන්ට සමන්ට භාවෝගයක් නිෂ්පාදනය කර ගැනීමටයි මේ වැඩක් වෙන්නේ. ජීවත් වීම සඳහා ජීවනෝපායක් වශයෙන් ගොවි තැනක් කරලා හිටන් සමන්ට ලෝකීයත් යහපතක් කරලා දෙන්නේ. දැන් මේ කරපු හේතුවේ ඵලය වශයෙන් මේ ශරීරෙට කරන කටයුත්තදී විශාල සත්ත්ව හිංසාවක සිද්ධ වෙනවා. සිද්ධ කරනවා නෙමෙයි සිද්ධ වෙනවා අය වැඩ පිළිල කරගෙන යනකොට. එහෙනම් ඉතින් අපිට කවදා හරි මොකද්ද හම්බෙන්නේ? අපේ නිෂ්පාදනයේද යම් කිසි සත්ත්ව හිංසාවක් සිද්ධ වෙන දෙයක් කරන්න සිද්ධ වුණා නම් ඉතින් විපාකයේ වශයෙන් අපිට භුක්ති විඳ වෙන්නේ ඒ ලෝක සත්‍යව තම තමන්ගේ නිෂ්පාදනය කර ගැනීමට නොඒක ආකාරයේ ලෝකෙට විනාශයක් කරනවා. ඉතින් අපිට එහෙම හේතර ගෝචරලා ඒ පරිසරයක භුක්තිය ලබන්න සිද්ධ වෙනවා. හේතු වෙපාලි. අපිත් කාටහරි කරදරයක් කරලා හිටන් අපේ භවෝගයේ නිපදවා ගන්න වැඩ කළා නම් ඒ කෙරෙවෝ විදිහට අපිට සිද්ධ වෙනවා අන්‍ය ලෝකයා තම තමන්ගේ පරිභෝගයට යම නිස්පාදනය කරගන්න කොරණ යම් කිසි දුක් කරදර දෙන වැඩ කොටසක් තියෙනවා නේද? එහෙම එකක් කරලා ඒ විසුත් එහෙම එකක් කරගෙන තමන්ගේ පරිභෝගය ලබා ගන්න. ඒකේ අතුරු ප්‍රතිඵල දුක් කරදර නම් ඒ වල භුක්තියට මුහුණ දෙන්න අපිට සිද්ධ වෙන විදිහ විපාකයක් ලබන්න හේතු කාරක වෙනවා. දැන් අද අපිට ඒකේ මුහුණ දෙන්න අර සිද්ධ වෙලා තියෙනවා. ලෝකයා තම තමන්ගේ විශේෂ නිස්පාදනය කරන්න නොයෙක් නොයෙක් විදිහේ අවශ්‍ය දේවල් නිපදවා ගන්න. නවීන විද්‍යානුකූල වැඩ පිළිලා කියලා අරගෙන. විශාල වශයෙන් මේ කර්මාන්ත කොටනගෙන කටයුතු කරනවා. කර්මාන්ත විවිධාකාර කර්මාන්ත යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කරනවා. දැන් මේවා ක්‍රියාත්මක කිරීම නිසා ඇතිවෙනා මේ වායුවේ විෂ වීම. ඒ වගේම විවිධාකාර වන්නා මේ කිරණ පද්ධතියන්ගේ පරිවර්තන. ඕසෝන් නැමැති මහා වායු ස්තරයක් විනාශ වෙලා ගිහිල්ලා පාර ජංගුල කිරණ වැනි සැඩ ඉරුවෙලි කොලා මේ පොළොවට වැටිලා විශාල වශයෙන් මිනිස්සුන්ට ලෙඩ රෝග හැදිලා මාරක ඇති වෙන විදිහට පිළිකා ඇති වෙන විදිහට එවන් වන්නාව මාරක පරිසරයක් ඇති වෙන කටයුතු අර ලාභ ලබන දේ වැත්තකින් අහිංසකියා කියන මිනිහටත් විඳින්න සිද්ධ වෙලා ওই විදිහ විශාල සත්‍යයකට පත් වෙනවා. විශාල උෂ්ණත්වයකට ගෝචර වෙන්න සිද්ධ වෙලා තියෙනවා. සෑදවල් ඉඳ බැත්තම හත් වෙන්න හේතු වෙන විදිහක් වුණා. මොකද අධික සූර්ය තාපය එනවා. ඒක නියම විදිහට පරිවර්තනය වෙලා හිටන් මිනිත් සිරුරට අවශ්‍ය විදිහට එන්නේ නැහැ. ඒකට හේතු කාරක වෙන විදිහට පරිසරය ලෝකයා අභිවෘද්ධිය සකහා තමන්ගේ දියුණුව සකහා කියලා කරන වැඩවලට ගත වැඩ පිළිවිලක් ඇද්ද. ඒකින් අර මහා විනාශයක් කරන්න හේතු වෙන පැත්තකින් අතුරු ප්‍රතිඵල දෙන වැඩ පිළිවිලක් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඉතින් අපි කවදා හරි කොච්චර සාධාරණයි කිව්වත් අපි ගොවිතැන් කරන්න පටන් ගෙන අපිට මේ බාහිර ලෝකයෙන් අපි පැත්තක හිටියත් විදිද්දි විච්ච යම් කිසි දුක් කරදර විඳින සිද්ධ වෙනවා වාගේ අර පැත්තකින් පළුවන්ට අපේ භුක්තිය ලබා ගන්න දුක් කරදර විඳින සිද්ධ වෙනවා. දැන් ඉතින් කොරන්න දෙයක් නැහැ. මේක තමයි කල්ල දුක්ඛං කල්ල දුක්ඛ විපාකං කියන්නේ. හේතු වශයෙන් කළු සුදු හේවත් පව් සහ පින් විසර නැන හොඳ සහ නරක විසර යමක් සිද්ධ කළුවෝ ඒකට විපාකයක් ඒ જાතික අපිට භුක්ති විඳින්න එකයි. ඉතින් මේක පින්ද පව්ද කියලා හරියන්නේ නැහැ. මේක වෙන් කරන්න බෑ. මේ දෙක එකතු වෙලා යන එකක්. කළු සුදු විපාක දෙකක් එකතු වෙලා යනවා. ඉතින් ඔගේ ඒ જાතියෙන් ඵලයක් විපාක වශයෙන් ලැබෙනවා. එතන කිව්වා කල්ල සුඛ කර්මයේද කල්ල සුඛ විපාකය. කළු සුදු කර්මයේද කළු සුදු විපාකය. කළු කියලා කිව්වේ මොන හරි පාප අන්ධකාරකත දුක් කරදර දෙන්න බෑ. සුදු කිව්වේ සුවයක් එහවටත් දෙන්න බෑ. තින් කියලකි දෙල් ප්‍රතිඵල බෑ. ওই දෙකේ මිත්‍රේ තමයි කල්ල සුඛං කිව්වේ. ඉතින් අපි කෙනෙකුට හෝ ව්‍යාපාරයක් කරන්න හදනකොට සමන්ට හෝ අභිවෘද්ධියක් නගා ගන්න හදනකොට ඒකෙදි යම් සත්ත්ව හිංසාවක් සිද්ධ වෙනවා. සත්ත්ව ඝාතනයක් හෝ සතුන්ට තියෙන වහ වැසනයක් සිද්ධ වෙනවා. ඒත් අපි ඒක ගණන් ගන්නද අපිට කරන්න සිද්ධ වුණොත් අපිට සිද්ධ වෙනවා අර දෙකම එකතු වෙච්ච මිශ්‍ර එකක් කරගන්න. ලෝභකමට අපි යමක් හරි හම්බ කරගන්න බලමු. ඒ බලාගෙන ඉවිලා කරනකොට අපි මේ ලෝභකමට කරන වැඩ පිළිපද පාපයක් වෙනවා. ඒකට කරන යම් විදි කඩේටක් ඇත්නම් ඒක සත්ප්‍රහිංසාවක් වෙනවනම් ඒකත් පාපයක් වෙනවා. මේ දෙකම කල්ලං කල්ල විපාකම් කියලා දෙන කලු සහ කලු විපාක. ඒකේ ප්‍රතිඵලය උන්ට කවදා හරි මහා විලාසයක් වෙන්න. දුක් කරදර දෙන පැත්තක විඳ සිද්ධ වෙනවා. තමන් කරන වැඩින් තමන්ටත් කිසිම හස්තයකට අවලක් අයහපතක් නොවන විදිහ වැඩ පිළිලක් නෑ. ඒ වගේම සුක්ඛං සුක්ඛ විපාකම් කියලා. සුදු සහ සුදු විපාක. ඒවා විපාකයක් වෙනකොට තමන්ට බාහිර ලෝකයකින් හරි කොහෙන් හරි විපාක සම්දීන දුක් කරදරේ නැති තනිකර සියලු දැනුම සාන්තියම ගලායන විදිය පරිසරයක උපදිනවා. බය සත්‍ය ගැනීම ලොකු දහ ගැනීම දුක් කරදර ඇති වෙන්නේ නැති විදිය පරිසරයක්. උසස් දෙවියතාවයක උපදින්න පුළුවන්. සුඛං සුඛ විපාකයන් සුදු සහ සුදු විපාක කිය. බැලු බැලු තැන සැනසෙල්ලක් සාන්තිය සුවයක් දැනෙනවා මිස. මා දාහ ගිනි දුක් ගිනි බොහොම අලුයි. දැනගන්න තරම් විතර වද දෙන්න තරම් දෙයක් ඒවැ ඉන්නේ නැහැ. බ්‍රහ්මත්වයේ උපදිනවා. ඉතින් ප්‍රීති ආහාර කරන ජීවත් වෙනවා. ආහාර අවශ්‍යතාවයකුත් නැහැ. චිත ප්‍රසාදයෙන් නිතර නිතර නැගිලා කිසිම අමාරුවක් දාහයක් නැති ශාරීරික ස්වභාවයක් ඇති වෙලා මනා ප්‍රබෝධමත් ස්වභාවයකින් ඒ ජීවිතය ගත කරනවා. කාම දාහයක් එන්නේ නැහැ. ද්වේෂය නිසා නැගෙන්න හේතුවක් ඇත්තෙම නැහැ. එහෙම සාන්ත විචේත සුව ස්වභාවයකින් කාලය ගත කරන කල්ප ගානක් අත. ඒ කාලේ සුඛ විපාකයක් වෙනවා. සුඛ සුඛ විපාක. සුදු සා සුදු විපාක. අපාගත විලා හිටන් ওই නිරේ කියන පැත්තට ගිහිල්ලා. බැලු බැලු උතන් තියන්නේ හැමතැනින්ම ඉන්නේ දුක් කරදර වේදනා. තනි කරන තමත්තත් අවැඩ වෙන ලෝකේල තවැඩ වෙන හැමතැනින්ම පාළු වෙන දේක් කරගොත් එහෙම යම් කෙනෙක්. එවන් කර්මය නිසා අරගෙන ආව කල්ලාන් කල්ල විපාකම් කියන්නේ. කලුදා කලු විපාක කියන වෙන සැනසීමක් නැති පැත්තක ගිහින් උපදිනවා. ඊයට හේතු දුක විදිහට හිතලා විපාකී තියෙනවා. ඔය කල්ල සුඛ විපාකම් කියන්නේ කලු සුදු මිත්‍රේකව තමයි. මේ මිනිස්සේ වෙලා විඳින්නේ ඒ වගේම සමහර විනිපාතික අසුර කියන කොටාතියෙත් එක්තරා දේව කොටාතියේ චාතුර්වහ රාජිත සාවදීන්ද කියන ලෝක වලට ආйти. ওই සීමාවේ උපදින කොටසක් ඉන්නවා කල්ල සුඛ කියන කලු සුදු දෙකෙන් කරපු පින්පෞජික විපාක විඳිනවා. එයට හොඳයි නරකයි දෙක එකට විඳින්න සිද්ධ වෙනවා. සමාජලාද එක පැත්තකින් හොඳ විඳිනකොට සහ පැත්තකින් ඒකෙන් නිന്ദා පහල ලබන්න සිද්ධ වෙනවා. අනුන් බැලුන් දුක් කරදර විඳින්න සිද්ධ වෙනවා. මේ විවිධාකාර විදිහට හොඳක් වෙන්න නරකක් සිද්ධ වෙනවා. සැප වේදනා විඳින ගියාම දුක් වේදනා විඳින්න සිද්ධ වෙනවා. මෙන්න මේ විදිහට නොඑක ආකාරයෙන්. සබ හොයන ගියාම කටුක තිත්ත රස විඳින්න සිද්ධ වෙනවා. රාසාර ලබන්න ගියාම එතන නිින්දා ලබන්න සිද්ධ වෙනවා. මෙන්න මෙයාගේ විවිධාකාරී ඔය කරදරේ ඉඳ බලන් ගන්නවා. ඇයිදලා මේම ස්වභාවයක් ඇති වෙනවා. ඒව තමයි කල්ල සුඛ විපාක කියලා කියන්නේ කල්ල සුඛ මේ සුඛ විපාක. ඉතින් මේ වගේ පණුවන් කැපීම වාගේ දේවල් සිද්ධ වෙනකොට මේක පින්ද පවුද කියලා හොයන්න ගියාම ප්‍රාණඝාතය කරන බලාපොරොත්තුවකින් ප්‍රාණඝාතයකට හේතු වෙන දෙයක් කළා නම් චේතනා බලවත් වෙලා ප්‍රාණඝාත කර්ම පතයක් බවට පත් වෙනවා. තමන් කරන වැඩි නිසා ප්‍රාණඝාතය නැත්නම් සත්ව හිංසාවක් සිද්ධ වෙන බව දැනගෙන ඒක කරනවා නම් දායන කම්පාව විරහිත බවට පත් වෙනවා. ඒ හිත තුල දයානුකම්පාවක් නැති වෙනවා. දයානුකම්පාව නැත්නම් හිත නැති වෙනව සාන්තියේ මාර්ගයේ බාධා පැමිණෙනවා. මේක ඉතින් සියල්ලන්ට සමානව කරන්න බෑ. යම් කිසි විදිහක මේ තත්ත්වයේ ඉක්මවන අනාගාමී සත්වයේ ගිය බුද්ධලයාට මේ ද්වේෂ මාත්‍රයක් හෝ අන්ත හිංගිහිංසා මාත්‍රයක් වෙනකොට හරි අකමැත්තක් ඇති වෙනවා. ඒ විදිහට මේ බුද්ධලිය මොකද කරන්නේ? ඒ විදිහේ ජීවිත වැරපිලෙන් අහකලා මේ එක අනාගාමික හෝ පැවිද්දට යනවා. ගිහි ජීවිතේ ඉවත් වෙලා පැවිද්දව තෝරා ගන්නවා ඊළඟට. මේ පැවිද්ද ඒකට බහුතලය. ඒ බහුතලය තුළ නමුත් ඒ තත්ත්වයට නොපස්සයි පැවිදි වුණාම ඒගොල්ලෝ ගිහිලටන් කාගෙන් හරි උදළු විල්ලාගෙන ගිහිලා පොළොව කොටනවා, මේ පොළොව අහලා වෙන වෙන වැඩ කරනවා, අර ගිහි කර්මාන්ත කරනවා වගේ ඒගොල්ලෝ දෙතින්දි ඒවා කරන්න පටන් ගන්නවා. ඉතින් මේ වගේ අවස්ථාවකට බුදුරජාණන් වහන්සේ මේ පොළොව කොටලා මැටි අරගෙන එක්තරා විදිහක මේ gadol හදලා පුච්චනවා වගේ හදලා නැත්නම් ගියක් හදාගත් එක්තරා විදිහේ මේ මේවා වැඩ කරපු එකෙක් කුඹල් වැඩ කළා නැන්න බලන් හදපු මැටි වලින් කර්මාන්ත කරපු එකෙක් කැවිද්දටපත් වෙලා ඉන්න පස්සේ කාලේ කොහොම කරුව වැඩක් කෙරුවා. ඒක අවස්ථාවක පැල්කොටියක් අටවගෙන නේද පොඩි පැලක් හදාගෙන ආධුරෝක ඉන්නවා. උන්වහන්සේ බිල්ල පාට වැඩ ගියාම මොකද කරන්නේ? මේ ඒ කාලේ මිනිස්සු අද වාගේ කිරිම ගරුසරුවක් නැහැ. මේ බුදුදහම නේද කියලා ඒ පැහැගීමකුත් නැහැ. ඔය විවිධාකාර දෘෂ්ටි දරාගුවයි තවස වශයෙන්ුත් ඉන්නවා. මේ කාන්තාව ගියාම කාන්තාවල කිරිම චරිතයක් විචාරිතයක් එහෙම හේගුත් නැහැ. නද ඊට වඩා හොඟා වෙනස් සත්‍යයක් අද තියෙනවා. ඊට වඩා සත්‍ය සත්‍යයෙන් බැලුවොත් එහෙම ආදී ඊට වඩා විශේෂ නීති රීති මාලාවක් ඉදන් බලපාලා තියෙනවා. සත්‍යයේ පිළිබඳව. එදා ඕවා එකක්වත් තිබුණ නැති බොහෝ නිකම් මහා බ්ලේච් එක අධිලක්ෂණයක් විද්‍යාමාලා තියෙන පිටින්. ඔය කාන්තාව ගියාට පස්සේ දර හොයන්න ගිහිලා ඉතින්. මේ තියෙන හොඳ විලී ටිකක් කියලා ඉතින් අර පැල කල්ලා විදි කරලා ඉතින් ඔයගෙ තියෙන ලී ටිකක් එන්න දර තමයි යන්න. දැන් හාවුදුරන් බලනවා වහලේ නේ. ඒ ටික ගෑනු දර තරන් ගිහිල්ලා. ආශරය කොහෙද ලී ටිකක් වෙලට හෙවිලා ගන්නවා අද වෙලක් මොනව හරි දායක. යාමේ ඊළඟ දවසේ ආවා මේ අදත් තියන දාල ටිකක් කියලා අනිත් විදි කරගෙන ඉකලා යනවා. අද නම් ඕවා කරන්නේ නැහැ. දැන් මේ විදිය කටයුතු කරනවා දැකලා තමයි ඉතින් මේ කුබල් වැඩ කරලා පුරුද්දති වෙච්ච නිසා මම හඳුන කල්පනා කළා. මුන් විදියේ තිබුණනේ අර අයියානේ. හොඳ වැඩක් කරන්නම් කියලා ලොකු මැටි වැලක් පාගල. මැටෙම හැදුවා විද්දි. වායේ සවු කළ හරණ කුබල් ගේ වගේ හදලා. ඕක ඇතුළේ පිට ගිනි දාලා ඒ සාපේ දන්න නිසා මේක පුච්චලා හැදුවා. ගලොලින්ම ගියක් වගේ. දැන් කොච්චර වැස්සත් මේක දෙවෙන්නේ නැහැ. ගුණට කලාගෙන යන එකක් ඇත්තේ නැහැ. දර නෙමෙයි දැන් තියෙන්නේ. දැන් කනකෝවල් ගිය වගේ හදලා මේක පුච්චලා තියෙනවා ප්‍රවාහන කෝලු. සම්නන් පාට පුච්චලා හැදුවට පස්සේ ගලොලින් හටගත්ත ගියක් වගේ හැදුණා. වහලින් ගලොල් වගේ. දැන් වැස්සම දෙවිල යන්නේත් නැහැ, හේදිල යන්නේත් නැහැ. බුදුරණන් හසේ මේ කාරණේ දැකලා හිටා. අර අමුතු జాතිය ගියක් හදලා තියෙන්නේ කවුද? කාගේද? ඒ වගේ හාමුදුරුවෝ ගැන විතරයක් කියවුණා. වහාම කඩලා දාන්න කියලා විශ්ව උන්වහන්සේ කියලා ගිහින් කඩලා දාන්න. මේ අර හාමුදුරුවෝ ඔච්චර මේ අනු කඩනවාට මම හදාගත්තේ. ඒකත් කඩලා දැම්ම. ඇයි මම විතර මහන්සියෙන් හදාගෙන කරන්නේ? ඉඳලා මහත්ය කිව්ව දෙයක් මම කරන්නේ කියලා අනික විශ්ව උන්වහන්සේලා කඩලා විඳලා අර විශ්වත් කින්නේව ඇතෙන්. ඉතින් මාන සතුන් කෙරෙහි මේ කෘමි සතුන් කෙරෙහි මේ පොළොවේ වසන සතුන් කෙරෙහි දයානුකම්පාවක් තියෙනවා නම් ඔබට පුළුවන් ද පොළොව කොටන්න කියලා ඇවිල්ලා. මේ පස් පුජාන්න පුළුවන් ද පොළොව කොටන්න පුළුවන් ද ඔබට? දැන් ඕක ගිහි කෙනෙක් කියනවා ගොවියෙක්ගෙන් කවදාවත් අහලා නැහැ පුතේ යනවා. ඔබට දයානුකම්පාවක් තියෙනවා නම් ඔබට පුළුවන් ද කෝරහාන කියලා ගිහියගෙන් ඇහුවේ නැහැ. අහපුහම අහපු දෙයකට උත්තරයක් දුන්නේ. ආනන්ද හඳුරු එක වතාවක් අහනවා. ස්වාමීනි අර කුඹුරු කොටන ගිහියන්ට අර මලසෙන් ගොවියන්ට පව් නැද්ද? අර පණු සතු ඇදිලා අර කපුට ආගේ සතු ඇදිලා පණු ඇදලා කනවා. ඕක මේ පොළොව යට හිටියා වේරිලා. අර කුඹුරු කොටනට ඕක මත වුණා කැපුණා. ඉතින් ওই විදිහට මේ සත්ව හිංසාව සිද්ධ වෙනවා ගොවියන් කුඹුරු කොටනකොට. උන්ට පව් නැහැ. උන් ආතේ උත්තරයක් දුන්නේ නැහැ නිහඬව වැඩි. කුඹුර පැහෙන කාලේ කොයි කුඹුර ආනන්ද හඳුරුස් එක්ක. ඊට පස්සේ කාලේ ඉදා අර ප්‍රශ්න වදා කළා. ආනන්ද දවසක් මගෙන් ප්‍රශ්නයක් ඇහුවා නේද මේ කුඹුරේ යනකොට. මේ කුඹුරු කොටන ගොවියන්ට පව් නැද්ද කියේ. අද බලන්න කොහොමද ශාස්ත්‍රීයකෝ වෙයිලා තියෙන අර කවල් බර වෙලා තියෙන කුඹුරේ අර ධාන්‍ය කන්දරාලේ කී දෙනේ ජීවත් වෙනවද කියේ ඒක අහන්නද? අර බලන්න කුරුල්ල කොච්චර වී කාලා ජීවත් වෙනවද? අර කී දෙනේ ජීවත් වෙනවද? ඔය අතින් උත්තරය කොයි විදිහට දිනා උන්හතේ වැඩි. හැබැයි හාමුදුරන්ට කිව්වා දයන් කම්පාවක් තියෙනවා ඔබට පුළුවන් ද පොලව කොට. අර ගිහි වතින් කටයුතු කරන පුද්ගලයාගේ මේ ප්‍රශ්නේ ඇවිත් නැහැ. මොකද ඒක හේතුව මේ සසර පැවැත්ම තුළ ගමන් කරන ලෝක සත්‍යයක සියලු ආකාර පාපයෙන් අයින් වෙලා. එහෙමම ජීවත් වෙන ලෝකයක් නැහැ සියලු දැන. තම තමන්ගේ ඥාන මට්ටම තම තමන්ගේ ගුණේ යම් තරමට දියුණුනා නම් ඊට අනුකූල පරිසරයක් තියෙනවා. ඒ පරිසරයට ඔහු ක්‍රමක්‍රමී සංක්‍රමණය වෙනවා. ඊට පස්සේ ඔහුගේ චර්යා සටහන ඊට අනුකූල වෙනවා. ඊට පස්සේ එතනත් යම් කරදරයක් දකිනවා. මට මෙහෙම පරිසරයක කරදරයක්දි මෙහෙම පරිසරයක් එපා. ඊටත් අර අශාන්ත පරිසරේම කටිලා එතෙන්ද වහිනවා. ඔන්න ඔය ක්‍රමේ අවසානයේ තමයි අරිහත් ඵලය. අරිහත් ඵලයට පත් වුණාට පස්සේ එතනින් අවසානය මොකද්ද? ලෝකයේ යමක් යම් තැනක වේදම් දුකෙන් තොර තැනක් නැහැ. එහෙනම් ඒ සියලු ලෝකේ යම් තැනක නැද්ද? එතන සියලු දුකෙන් නිදා. ඔන්න ඔතෙන් දැනගන්න ප්‍රශ්නේ විසඳිලා ඉවර වෙන්නේ. මෙන්න මේ ප්‍රශ්නේ මුල තමයි දැන් අපි මේ අහන්නේ. කුමරු කොටන ගොවියර පවු නැද්ද? දැන් සල්ක වාද මොනවා කළත් හරියන්නේ නැහැ. තියෙන එක තමයි හේතුඵලය. ඒක තමයි කලු සුද්දකේ විපාකයේ විඳින සිද්ධ වෙනවා කියනං කිව්වේ කල්ලසොක්කන් කල්ලසොක්ක විපාකම් කියලා. ඒකේ ඊ ලෝක හැවැත්ම ගෙනියන ලෝකේ හැටි. ඉතින් ඒ තැන ඉන්න සියල්ලෝ සුද්ධ කරන්න බෑ. ඒ මට්ටමෙන් ඒ ඉන්නාගේ හේතුඵලයේ පෙන්නනවා. ඉතින් එවඳු වන්නාව කටයුතු කරලා හිටන් විඳින්නාව මානසිකත්වයට උඹලා අකමැතිනම් උඹලාට ඊට එහා තත්ත්වයක් මෙන්න මෙහෙම තියෙනවා. ඒකට කියනවා අනගාരിക පැවිද්ද කියලා. එතෙන්ට යන්න පුළුවන්. හැබැයි එතන සාහවල සුද්ධ තැනක් එහෙම නෙමෙයි. එතන ගියාට පස්සේ බලනකොට පැවිද්ද වතරක් තියෙනවා නෝයි කාකාර වේද. පැවිද්දා ජීවත් වෙන්න ඕන සිව්පසෙයි. සිව්පසෙ හොයන්නත් කරදරේ ඉන්න ඕන. ඒයන් බේරෙන්න විදියකුත් නැහැ. එහෙනම් මේ පැවිදි ජීවිතය තුළ යම් කිසි විදියක චර්යාහතාවක් තියෙනවා ගෙනියන්න. විනය රටාවක් තියෙනවා. අලුතරමින් මෙන්න මේ විනය නීති ටික රැකගෙන හිටපල්ලා. එතන ඔබලා දුෂ්චරිතයක් නැතුව ඉන්නවා කියලා ගණන් ගන්න පුළුවන් කියලා මට්ටමක් දෙනවා. හැබැයි ওই මට්ටමේ හිටියට සම්පූර්ණ සුද්ධතාවයක් නැහැ. විවිධාකාර කාමකර්ල වලට වාජන වලට මෝර දෙන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ පිනන සමාධි මාධ්‍යය. කොරන්තියක් නැහැ ලෝකෙත් එක්ක ඔවින් හැට යන්න බැහැ. හිතන්න කියන්න කරන්න පටන් ගත්තාම ලෝකෙත් එක්ක සම්බන්ධ වෙනවා. ඔය කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ ධර්ම කියන වට කොටු වෙලා ඔය කියන්නේ ආව තත්ත්වෙට වත් වෙන්න සිද්ධ වෙනවා. එහෙනම් ඉතින් ටිකක් ඒ විවේක ඔක්කොම ටික පැත්තකට දාලා ලෝකයට එක සම්බන්ධය යහ කරලා ඉතින් විවේක නිසිතව විරාග නිසිතව ඉතින් උළුවන් නම් සවිතක්කන් සවිචාරයන් විවේකයන් පීතිසුඛම් ප්‍රමජ්ජාන කියන මෙතෙන්ට වත් වෙන්න බලපල්ලා. එතකොට වෙනස් වෙනවා පෙදී. අර කරදර නැති දෙනවා. අන්නේ සමාධිය ලැබුණාට පස්සේ ප්‍රථම අධ්‍යයනයේ සමාධිය ලැබිලා ඉන්නකොට පේනවා. අර ලෝකේ සමාධියෙන් තොර වෙලා බාහිර ලෝකේ සම්බන්ධයෙන් ඉන්නකොට යම් කලදරයක් තිබුණාද? ඒක මේ ස්වභාවය නෑ. අන්නේ ප්‍රථම අධ්‍යයන ස්වභාවයටපත් වෙනවා. මේ කර්මී විපාක වශයෙන් යම් කිසි පුදුලා ඉංගහල් ලොගිහිමලු. එයාට ප්‍රථම අධ්‍යයන බඹතලයක් හම්බ වෙනවා උත්පත්තිය. එතනින් යම් කිසි ආකාරකින් ප්‍රථම අධ්‍යයනයේ මානසිකත්වය තුළ තව කහටක් තියෙනවා. ඒකේ තලු පාඩුවක් දකින්නවා. මේක මෙතන වදයක් නෙමෙයි සවිතක්ක හවිචාල වශයෙන් අර ගන්නකොටම ඇති වෙන්නා වූ මේ සී කල්පනා කර කර ඉන්නකෝ නොයෙක් නොයෙක් දේවල් කල්පනා කරගෙන බාහිර දෙයට යොමු කර කර මේ වෙහෙසක් නේ වැඩක් නැති වෙහෙසක් නිකන් දකින්නවා ඉතින්. නිදහස් වූ ප්‍රීතියයි සුඛයයි ඒකාග්‍රතාවයයි මේ ආදි වශයෙන් එකිනෙක සාන්ත අවස්ථාවෙන් අවස්ථාව මුල් කරගෙන. එයා දකින්නවා මේ කොටස නැත්නම් ඉතින් කොච්චර සාන්තව ප්‍රණීතව පේනවද? මේ කොටසේ මෙච්චර දුක 1000ක් තියෙනවා. එහෙනම් මේකත් අත්තරනවා මේකත් අත්තරනවා කියන එක ධානාංග අත්තරල දෙති අධ්‍යායනට ගිහිලා ඒකේ ධානාංගයක් අත්තරල එනවා තුති අධ්‍යායනට ගිහිලා ඒකේ ප්‍රීති ධානාංගයක් අත්තරලා චතුර්ථ අධ්‍යායනට ගිහිලා උපේක්ෂා එකක් ගැතාවේ කියන නාව තත්ත්වෙටපත් වෙලා ඉතින් එකින් එකට යනවා. ඔය චිත්තය වහ මානසිකත්වයෙන් තිබෙන්නා දුක්ඛම් කරුලයි කරන්නේ යන්නේ. එදෙන ගියාට පස්සේ උපේක්ෂා ඒකාගතාවෙත් ගියාට පස්සේ විවිධාකාර නානා ආරමුණුතාව එනවා. අරමුණු වෙන්න පටන් ගන්නවා. අරමුණු වෙන්නේ නැතු. ඒ ධානයෙන් අහකේ ආකාශය අරමුණු කරන ආකාශ අනන්තයට යනවා. ආසක්ක වාගේ වෙලා. බාහිර අරමුණු වලින් තොර වෙනවා. ඊට පස්සේ එතනින් විඥානයේ ආකාශයක වැදිලා තියෙන බව දකිනවා. ඒකත් වේදක් කියලා දකිනවා. විඥානයේ වෙන් කියලා විඥානංචායතන ගතේ වෙනවා. ඒකත් මේ ප්‍රසාරණය කරන මානසික වේදක් තියෙනවා කියලා දැකලා. ඒකින් ඉවත් වෙලා ආකින්චඤ්ඤ කියන තැනට එනවා. ඒකෙත් මාත්‍රයක් හරි මේ උත්සාහයක වේදික ප්‍රවැත්මක් තියෙනවා කියලා නේව සංඥා ආසඤ්ඤා යතන කියන තැනටපත් වෙනවා. මෙතනත් මේ නිර්වාණය කරගෙන දෙමින් ජීවිතය ගොඩනගන්න කියලා දැකලා. නිර්වාණය අතර නිරෝධයටපත් වෙනවා. නිරෝධයටපත් වුණාල් වශයෙන් මනසෙන් කරලා තිබෙච්ච අනුදුක්ඛස්කන්ධය තිබුණාද? මනස ගොඩනගන එක එතනින් ඉවරයි. ඊට පස්සේ මනස ගොඩනගුවේ නැත්නම් මනසත් එක්ක තියෙන විදිර දුක නැහැ නේද කියලා ඒක අධ්‍යක්ෂීව ලබාගන්න. යම් කිසි පැය ගන්නක් හෝ මාස ගන්න දවස් ගන්නක් හෝ ඒක ඉදලා ආශ්‍රයයක් බලු මේ භෞතික ලෝකේ කටයුතු වලට බහැර කාලා බහිලා ආශ්‍රයයක් හතෙන්න බහැලා. ඔහොම වෙල ජීවිතය අවසාන කරන කියවල නිරෝධය පූර්ණ කරගත කියලා නිරෝධ සමාපත්තියේ සුවේටපත් වෙනවා. දිවිත සියලුම කාම ආදී දෝෂාන්තයන්කාරයන් අත්තර රාගක්ෂේ දේශක්ෂේ මොහක්ෂේ කියන අන්තිමට පිරුණා පාර වාසේ උන්වහන්සේට ප්‍රශ්න ජීවිත ලෝකේ ඉවරයි. එතනින් පස්සේ ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්න කරන් තිබුණ යම් කිසි කලබලයක් ඇති යම් දුකක් තියෙන යම් ආයතනයක් තියෙනවා සියලු ආයතන එතන කෙලවෙනවා. අන්න ඉතින් අවසාන කරනවා. නะ අවසාන කරනකම් දුකෙන් නිදහස් වෙනක් ලෝකේ නැහැ කියලා දකිනවා. කාදරවලින් නිදහස් වෙනක් ලෝකේ නැහැ. එන්නේ කාදර එකින් එකට වැඩි වෙලා මහා භයානක කාදර කන්දරාවට පත් වෙන්නේ නැහැ හතර පහට ඉන්නකොට. ලෝකේ සත්‍ය අවතින් දහිනා එක්තරා මට්ටම උඩට යනවා ආශාරය පල්ලහ ගන්නවා ආයතුලට යනවා. ඕක තමයි සසර ගමනේ කරන්නේ. ඉතින් මේ ගමන තුල මේ තියෙන වැඩ පිළිවෙල සුද්ධ කරන්න රෝදාන සුද්ධ කරන්න එකක් නැහැ. ඒ වැඩ පිළිවෙලේ සත්‍ය විතර තේරුම් ගන්න ඕනේ. ඒ සත්‍ය තේරුම් ගත්තට පස්සේ ඒ වැඩ පිළිවෙල කරන්නේ එතන ඉන්හා වැයි නම්. තමන්ට ඒක කරගන්න බැයි නම්. තමන් නිගමනය කරන්න ඕනේ. ඒ தත්යෙන් එහා තියෙන தත්ය අරගන්න අපිට වෙන මොනවා කරන්නද? මට ඕන හැටි ලෝක හැදියාගේ. ලෝක හැදියට මම ජීවත් වෙන නිසා දුක් විඳින්නත් මට වෙයි නෑ. ලෝකේ මම ඉවත් වෙනවා. ලෝකෙත් එක්ක සම්බන්ධය අයින් කරන්න නැතුව වෙන කරන්න දෙයක් නෑ. එහෙම බෑ මට නම් මේ ලෝකෙත් ඕනේ. ඒ දුකත් එපා කියන එක නම් හැමදාම කෙදිරි ගකා තවත් මේ ප්‍රශ්න වැල්ල අදාගෙන ප්‍රශ්න වල උත්තර හොයවේ. කොහොමද මේක මම කරන්නේ? කොහොමද බේලා සම්පූර්ණ ලබන්නේ කියලා? ඒකම ලැගලක සම්පූර්ණ හොයන්නේ. ඒක තමයි ලෝකයේ තියෙන ප්‍රශ්න වලට මුල. අද වෙලා තියෙන්නේ toy ටික හුඟක් දුරට. අත්හැරලත් බෑ. ප්‍රශ්න වලට දුක් කරදර විඳලත් බෑ. මොනවා හරි මේකට පිළිතුරකුත් ඕන. අත්හරින්නත් බෑ. කොහොම හරි ඒක හැකගෙන කරදරයක් නැතුව ඉන්නත් ඕන. බලු වෙච්ච ඉන්නත් ඕන ගඳ නැති දේ හොයන්නත් ඕන. කුරුමිනියත් අගල්නවා නම් ඕක කරන්න පුළුවන් කරා. ඕකම හාරගෙන ගඳම තමයි හම්බෙන්නේ උඹ. ඌරෝගේ සුවඳ දැන් හොයන්න වෙන හවයන් කොහේ ගියා. ඌ මේකේ හොරු වෙලා ඉඳලා ඌට ඒක හොඳයි. ආහාරයත් ඒක. අපි පැත්තේ ඉඳන් බල්ලවල පේනවා. අනේ ගුරුමිනියක් ගඳ පස්සේම ගිහිල්ලා ගඳ හොයාගෙන ඒකේම රහ හොයලා අගලනා මිස. ඌට කොහේද හොඳ එකක් අහන්න මිස අපි පැත්තේ ඉඳන් බලුවා පිළි. ඒ වගේ ආර්ය බුද්ධලේ පැත්තේ ඉඳන් බල්ලවල වෙනා නුවේ ලෝකේ සත්‍ය කුණුගොල කියලා වැහැගෙන පංචකාමයෙන් අපිට කුණුගොලී ඉඳගෙන ඒකේම සම්පත් කියලා ඒවම ගොඩ ගහගෙන ඒකෙම ඉඳගෙන සැනසුම් හොයනවා. කොහේ සැනසුම් ගන්නද කියලා. ඉතින් මේක තමයි මේ ස්වභාවය. ඉතින් අපි දකින්න ඕනේ ලෝකයේ ස්වභාවය ඒකයි. ඉතින් මේක ශුද්ධ කරලා ඉතින් ඔබ දැන් කරන්නේ කොහොම කරන්නේ? සතු මරන්නද ඔබ දැන් කරන්න පුළුවන්. කෘමි නාශ කර මොනවා හරි ඒක යම් කිසි උපක්‍රමයක් අතින් අද විද්‍යාමාන ක්‍රම තියෙනවා. ඔබ විනාශ ක්‍රම වලින් ඉස්සර කළා. ඒක ගෑ මත අරමුණු කුඹුරු වල ඉන්නකොට මොකද කරන්නේ? අනේ අපිට නම් බෑ සතු මරන්න. කිය කියව පොල් පිටි කැලි කප කපා ගිනා හිතවනවා දැන් හිතන. මොකද මේ හිතවා? අර කවුළු ආගේ පුරුල්ලෝ ආපුහම උන්ට වහලා ඉන්න දෙයක් නෑ සතු අල්ලා ගන්න. ආපුහම විගිල්ල ඇවිල්ලා එක එක අල්ලගෙන ඈතට ගිහ වෙන ගහක වහන්න ඕන. වටපිට බල බල ඉන්න ආධාර කියන්නේ ගොයන් වලට වහලා ඉන්න බෑ. කොල්පිටිය ඔලු හිටවා දිනා උසලා. දැන් ඉතින් මට අරගෙන පැනනා මේකද පැනනා වහලයි දෙන වලට විතර බලවල ඕතන සතු වලගෙන කඳ පුරාන පණු වලම අල්ලගෙන කඳ පුරා. කොල්පිටිය හිටවන්නේ ඕකට. ඉතින් ගුරුල්ලෝ ඇවිදලා ඒවැ වහලා අර ගොයක් ගහ ඉන්න පණෝටි අල්ලගෙන කාලා යනවා. කුමිදාසක නැතුවල වෙන මර්ධනයක නේදා පිළිච්ච ක්‍රමය. ඔහොම එයා කළා. තාමකද ගන ඉතල ගොයම් ඇස්සෙනකොට පොඩි ගෙඩි කෑලි අරගෙන ඔය වැදලා හිටන් ඔය වරාගිරි ඔය වගේ දේවල් අරගෙන කොහොල් ලැබාගේ ලාටු දේවල් අරගෙන දොරණ තෙල් වගේ තෙල් වලින් දිය කරලා ඔක ඇදින්. අනේ සත්තුට හිංසා කරනවා අපි සත්තු මලන්නේ කියලා ඇද්දාට මොකද වෙන්නේ? අර කොහොල් ලාටු මේ තෙලට උණු වෙලා සැර තෙලකට උණු වෙලා හිටන් ඔය ගැලනාම ඉති ගහට විසත් නැහැ. ගහේ කොලේ ගොයම් මාස වහපු ගම උගුල් පැලෙනවා. ඌට යන්නේ බෑ ඌ එකේ මැරෙනවා. අර විතර හු වෙලා. ඒකත් ක්‍රිමිනාශක සත්තු මරණ ක්‍රමයක් තමයි ඉතර තිබුණේ. ක්‍රිමිනාශක වේද ගැවි නැතර ඔය ක්‍රමවලින් ඉඳත් ඒ වැඩේ කළා. ඉන් බවු නොකර ජීවත් වෙන්න බෑ කියලා ඉතින් ගෝවිතන් අත්තර බං කිව්වෙත් නෑ. ගෝවිතන් කරන්න ඕන විනා බවු කරේන කරා. දෙකේම පුණ්‍ය පාප විපාක දෙකම සම්බන්ධ වෙන්න සිද්ධ වෙනවා. අනේ වටනම් ඕවා කරන්න බෑ. වටනම් මේ ජීවිතේ වැඩක් නෑ. ගෝවිතන් කරලා වැඩකුත් නෑ. ඉතින් වෙන එකක් කරන්න බෑ නේද? මට වැඩක් නෑ මේ ගිහි ජීවිතෙන් කියලා හිතේනවා. අනේ ඉතින් එහෙම කළ කාමයක් වෙයි. පංචකාම ආසාව දෙන්න බෑ නේ මේකත් ඇරි. බෑ බෑ. ගිහි ජීවිතයත් අතගම ඒකත් ඕනේ. ආයෙත් එක කරු විතර කරන්නේ. ඉතින් හරි කාරණාවක් වෙයි. මට මේ සත්ව හිංසාව කරන්නද? මට ඒකත් එපා. දැන් මම මොකද කරන්නේ? හොම් දෙගිඩියාව කරලා එහාට හිතනවා මෙහාට හිතනවා. වාටියව දාලා කොහොම යන්නද? දරුව දාලා කොහොම යන්නද? අනේ සුන්දර ලෝකිනේ මේ පැත්තේ. අනිතරි බලනවා මේ හරි හම්බ කරන් තියෙන දුක සත්ව හිංසා කරන දෙන්නේ මේ පැත්තේ මේ දුකනේ. මේකත් ඇත්තල ඒක අල්ලගන්නේ කොහොමද? ඔහොම සරාදී දෙපැත්තට දාන බලු කියනවා වගේ ඉතින් හිත කිරනවා. ඔහොම තමයි කාලයක් යනකම් ගත කරලා ගත කරලා කවදා හරි එකක් දිනන්න ඕන. පව් කරගෙන හරි කමන්නේ නැහැ. කාම ආස්වාදේ හොද කියලා ඒ පැත්තට පඩි පැත්තට බලආවොත් එහෙම මොකද වෙන්නේ? ගුණවල් වර්ණ පැත්ත පැත්තකට ගියා. අයි ඕන පාපයක් කරගෙන කාම සම්පත් දෙකෙන් නේද පව් කරගෙන ජීවත් වෙන්නේ. මට පව් කියන පැත්ත බලවත් වුණා. අනේ මට නම් කාම සම්පත් පැත්තකට ගියා මට කමක් නැහැ ඕනේ වනේ. මම අසහනේ ඒක අසහනේ වුණා කමන්නේ නැහැ. මේ පව් වලින් විදහත් වෙනවා මෙතනින් අහක වෙනවා කියලා පැවිදි වෙනවා. කවිච ගම කාම හැම අසහනේ නැති වෙලා නේ. නමුත් ඒ වගේ කෙනෙක්ගේ ගුණ ධර්මය දැකලා පැවිදිලා නම් ඊට පස්සේ ඒක තියෙන ප්‍රතිකර්ම කරගෙන ඒ කාම අසහන කායීත්වයට හේතුව නැති කර ගන්නවා ධර්මානුකූලව. ඒව සාන්තියේ ගම පිළ කරන්නේ අඳපල්ලා දුක්වියල්ලා ප්‍රතිපත්තිය අයින් කරන් නතුව තමයි සම්මදෙන මාර්ගය හදාගෙන ඉන්න බුදුදානහ දේශනා කළේ තෝපයි. ඉතින් එහෙම යන ක්‍රමයක් තියෙනවා. ඉතින් මේක මේ දැන් හදන්න බැහැ. පවු නැතුව ගොවිතැන් කරන ක්‍රමයක් කියන්න කිව්වොත් හරියන්නේ නැහැ. ඒ ක්‍රමේ හැටි ඒක. එහෙම ක්‍රමයක් තිබුණා. ගොවිතැන් කරන්න දෙයක් නැහැ සයන්ජාත. හැබැයි ඒක ලෝකේ හටගන්න ලෝකේ මුලකදී පොදු විය හටගන්න ක්‍රමයකින් ඒ තත්ත්වයටපත් වෙනා නිසා මේක සියල්ලන්ම කරන්න බෑ. දසා කුසලයෙන් සම්පූර්ණ වෙන් වෙලා මානසිකත්වයේ සුද්ධ වෙලා හිටියොත් එවන් පුද්ගලයන්ට ගොවිතැන් කරන්න ඕනේ නැහැ. සයන්ජාත ක්‍රියාවලියක් ලෝකේ බිහි වෙනවා. ලෝක සත්වයෝ සමාජීය මිනිස්සුයෝ දසාකුසලෙන් සියලුම තොර වෙච්ච විදිය තොර මානසිකත්වයකින් හිටියා. එන සොයන්ජාත හැල්ම අතු වෙනවා. කවුරුවත් කරදර කරන්නේ නැහැ, හදන්න ඕනේ නැහැ, ගොවිතැන් කරන්න ඕනේ නැහැ. මේ විශ්වයේ ස්වභාවයකින්ම සකස් වෙන ක්‍රමයක් තියෙනවා. අන්න එහෙම කාල සීමාව තුළ ගොවිතැන් කරන්න අවශ්‍ය නැහැ. ඒ සොයන්ජාතින් හටගන්න හැල් වලට අමතර ගන්න ව්‍යංජන අවශ්‍යයි. සියලු රසයෙන් පූර්ණ ආහාරයක් බවට පත් වෙනවා. ඉතින් මෙහෙම ක්‍රමයක් ලෝකේ තියෙනවා. ගොවිතැන් නොකර කන ක්‍රමයක්. ඒ ක්‍රමය මේ කාලේ මතු කරලා තියා හිතන්නත් බැහැ. ඉතින් ඒ වගේ දසා කුසලයෙන් තොරව කටයුතු කරන තරම තමයි අවශ්‍ය කරන සම්පත්තියට හේතු මතු වෙලා ඉන්නේ. දසා කුසලයෙන් සම්බන්ධ වුණාම හටගන්නා වූ විෂම විත්ත පරිසරයේ තමයි අපිට අද ගොවිතැන් කරේ නැහරි මේ මොන මොන හා ජීවත් වෙන අසාවකෙන් ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි පාපයෙන් තොරව එබඳු වන්නා පරිසරය ගොඩනගන්නේ බැරි ක්‍රමයට අපේ ජීවනෝපාය පරිසරය හැදිලා තියෙන්නේ. ඒ නිසා ජී කල්ලසුක්කම් කල්ලසුක්ක විපාක කියන්නේ කල්සුදු කර්ම සහ කල්සුදු විපාක විදෙවිද ඒකේ බෑක් සයිඩ් එක යන්න වෙනවා. ඒක එපා නම් කාම ලෝකේ මත්තරේනම් පැත්තකට විඳන් කියන එකයි කියන්න තියෙන්නේ. පැත්තකට ලයිතන් වෙන්ගෙන්ද බලපා. වෙන්ගෙන්ද බලන්න ගියාම ඕක එක වාදනයක අපි තර්කවාදීන් කරන්න ගියාට බෑ. ආධ්‍යාත්මික සුද්ධතාවය මේකෙන් අහකුණා නම් එයාට සුද්ධතාවයකට යන්න පුළුවන් පැවිද්දේ. එහෙම නැත්නම් සිද්ධ වෙන්නේ මොකද? තර්කවාදීන් බහැගෙන ගිහිල්ලා නැත්නම් මේකේ සුද්ධ වෙලා යන්න බෑ. එහෙම පැවිද්දට ගියාට පස්සේ මොකදන එතන පන්න ගොඩක් එනවා. අරකලා වාගේම තවත් තවගයක් යුද්ධයක් කරන්න ඉන්න පැවිද්දෙන දැනගන්න. ලාභයට කීර්තියට ප්‍රශංසාවට දැනගන්න එතන උල උල පයින්න උද්දාම වෙනවා දඟලනවා. ඊට වඩා 1000කින් ගින්නකින් දැවි දැවි පව කරගන්නවා එතන. ඉතින් ඒ නිසා ඒවටපත් වෙන්නේ නැතුව යම් කෙනෙකුට ලාභකී ප්‍රහන්සාපසේ බලාපොරොත්තුවක් නැතුව විමුක්තිය ලබා ගැනීමේ පරමාර්ථයෙන් හිටියනම් වෙන කරදරයක් වෙච්චාම කායික වේවා දුක් කරදර වේවා විනිකක් ආපුවා මට ඕයම් ප්‍රශ්නයක් නැහැ ඕන එකක් වෙච්චාම මැරෙන දවසක මැරෙලේ එතෙක් මේ සාන්තියටපත් වෙලාම සාන්තිය සැපසිලෙන් කටයුතු කරනවා ලෝකේ නම් ගන්න හොදක් නැහැ කියලා දැනගෙන ලෝකයෙන් ඉවත් වෙන්න කටයුතු කරගන්න. ඒක හරි අමාරු වැඩක්. නමුත් ඥානවන්තයින්ගේ යුතුකම කළ යුත්තේ ඒක බව දැනගන්න. ඉත ලෝකේ හදාගෙන ලෝකේ හොමින් ජීවත් වෙනවා කියන එක ලීති වැඩක් නෙමෙයි. උපක්‍රම ශීලිය යම් කිසි කෙනෙකුට පුළුවන් නම් හේතු වාසනාවක් තිබුණා නම් සමහරවිට තමන් කරදරයක් කරන්නේ නැතුව අනික් කෙනෙකු හිංගියක් ඉස්සාවක් කරන්නේ නැතුව යහපත් දේවල් කරේද තමන්ගේ ජීවිතය ගත කරන කලාතුරකින් හරි අවස්ථා ලැබෙන්න පුළුවන්. නමුත් සියල්ලන්ටම 100%ක් එහෙම අවස්ථා ලැබෙන්නේ නැහැ. ඒකයි කාරණේ. මේ වැදී අපිට තර්ක කරලා මේක කරන්න මෙහෙම කරන්න මලතු මරණතු කොළෝ කොටන්නේ එහෙම කරන්න ක්‍රමයක් අපිට හදන්න බෑ. ඉතින් ඒ නිසා ඒ අය කැමති ආකාරයෙන් කරගනි කියලා මේ වැඩ උත්තර දෙන්න වෙන්නේ. බලන්න බැයි නම් කරගන්න සමන්ට ඒක පව් කියලා හිතෙනවා නම් අර එදා වළං හදන්න නැතුව මේ ගටිකාර කොළෝ කොටන්න නැතුව සතු හාරලා දාපු පස් අරන් ගිහිල්ලා ඒවෙන් වළං හදලා ඒ විදිහට විකුණලා ජීවත් වුණා. කොළෝ කොටන්න ගියේ නෑ. ඉතින් කවුරුවත් ඒ වා කිව්වා නෙමෙයි. අටිකාර කියන්නේ අනාගාමී වෙච්ච කෙනෙක්. යාටම පොලෝ කරන්න හිතෙන්නේ නැහැ. නමුත් යාගේ හැකියාව කුඹල් කරුවේ පසින් වළං හදලා ඒවා විකුණලා ජීවත් වෙන එක. මේ වළං හදන්න පස් ගත්තේ ඌරු බිය ඌරු සතු හාරලා දාපු තැඟල ගිහිල්ලට බල ගාම ගැලපෙන පසක් තියෙනවා හාරලා දාලා ඒක අරන් ආවා. පොලෝ කෙටිුවේ නැහැ. එහෙම අරන් හිටන් ඒක සත්ව හිංසා පේන්නේ නැහැ යම් සතෙක් ඇත්නම්. ඇඩ් කරලා ඉතින් උන් පළුව කඩ එහෙම තමයි මේ කුරු හාරන්නේ තැනි තැනේ වලවලවල එහෙම හාරලා තියෙන්නේ ඉතින් සත්තු කාලේ හිටන් දාලා තියෙන හාර දිහා පස්ස අරන් ගිහින් තමයි ඔය විදිහට වලන් හැදුවේ ඉතින් පව් කරගන්න තු ජීවත් වෙන්න ක්‍රමයක් හැකි තරම් දුරට යොදාගත්තා ඒ වගේ ඉතින් එහෙම ක්‍රමයක් උපක්‍රම සීලිය යොදාගෙන ජීවත් වෙන්න හදාගන්න පුළුවන් නම් එහෙම හදාගන්නවා මිසක් අපිට ඕන හැටියට ලෝකෙ හදන්න නම් බෑ ඉතින් එහෙම තමයි ඒ අයත් ඉදා කටයුතු කළේ. ඉතින් ඒ නිසා තර්කවාද කරලා හිටන් මේකට උත්තර දෙන්නේ කොහොමද මේවා? ඒ නිසා යම් කිසි කෙනෙකුට ඒ ජීවිතය හොඳ නම් එයා එහෙම කරගත්තා. එයාට හිතෙනවා නම් ඒක කරන්න බෑ කියලා. අනේ මට නම් පොලෝ කොටන්න බෑ. ඉතින් මම මොකද කරන්නේ කියලා පන්න කරන්න හරියන්නේ නැහැ. ඉතින් නිකන් ගියා කකා ජීවත් වෙන එක කවන්නේ පොලෝ කරන්න බෑ නම් පුළුවන් එකක් හොයාගෙන පුළුවන් විදිහට කරගන්න ඉතින් සවුන කර. මේකේ තවන් සත්‍ය දෙයක්. ඒකට කරන්න දෙයක් නැහැ. එහෙම කටයුතු කරගන්න ඕන. ඉතින් මේ වගේ අවස්ථා එනකොට යම් ධර්මතාවය ක්‍රියාත්මක වෙනවා. අවංකව පුද්ගලයා ඒක කරන්න බෑ කියන අදහසට ආව නම් ඊට වඩා ක්‍රමයක් සකස් වෙලා එන්න පුළුවන්. හැකිය රස්සාවක් උහුර ලැබිලා එන්න පුළුවන්. හැබැයි ඒක මට මෙහෙම හිතියොත් මෙහෙම ලැබෙනවා කියලා මම අහලා තිනවා ඒකින්ද මෙහෙම ඉන්නවා කියලා හිතේට හරියන්නේ නැහැ. මට ලැබුණා හෝ නොලැබුණා හෝ ඉඩාකා ජීවත් වෙනවා හරි මම මේ පාප කර්මය කරන්නේ මේ වැඩේ මේකෙන් සත්ව වේදනාවක් එනවනම් ඉංගියක් වෙනවනම් මම මේක අත්හැරලා පුළුවන් විදිහට ජීවත් වෙනවා ලැබුණා කරගන්න නැත්නම් ලැබිච්ච හැටියට කරගන්න මෙන්න මෙහෙම අදහසක් අවංක කරගත්ත පුද්ගලයෙක් ඇත්නම් සමහර වෙලාවට ඒ යහපත නිසා ඒ චිත්ත ගුණේ නිසා ඔහුට යහපත් මාර්ගයක් සකස් වෙලා ඉන්න පුළුවන් ඇදිලා ඒ වාද්‍ය තුලින් එහෙම ක්‍රමයක් මතුවෙලා ලබන්න පුළුවන් මේ යහපත් ක්‍රමහතාව. එහෙම මිසක් අපිට ඕන හැටියට පවු නොකර ගෝවිතයන් කරන්න ක්‍රමයක්, පවු නොකර මේ පොළොව කොටන ක්‍රමයක්, මේ ආදි වශයෙන් අහුවද මට උත්තර නැහැ. ඉන් දැනගන්න ඕනේ ඒ ක්‍රමය තමයි කටයුතු කරගන්න. එක අවස්ථාවක මේ සීමාව ඇතුළත මම යටවර කාලේ අවුරුදු 18 විතර කාලෙදි මිරිස් පාතියක් හිටෙව්වා. ඒ ඊට පස්සේ දැන් බලනවා නම් එහෙම ඔන්නේ එහා ඉස්සරහ කුස්සිය හරි තියන හරි සීමා බිරිස්කස් හසුවා හිටේවා ගස් විසක් ඉතින් ටිකක් ලොකු වෙලා කරල් හැදෙන කාලට එනකොට හිටු මැරීමේ රෝගීන් රෝගය දිනා මල ගස් 60ක් හැදුනා හැබැයි ප්‍රමාණිකූල අවශ්‍ය කරන පොර බෙහෙත් ප්‍රමාණිකූලව දාලා තමයි ඔක හැදුවේ බෙහෙත් ගහන කියන ක්‍රමයට ගැහුවේ නැහැ නව සතු හැදෙන්න ඉස්සෙල්ලා ඉඳන් බෙහෙත් ගහන්න පටන් ගත්තා කොල කොල වෙනවට සතු කනවට ගහන බෙහෙත් සතු වෙන්න ඉස්සෙල්ලා ඉඳන් ගහන්න පටන් ගත්තා හැදුනට පස්සේ ගැහුවනේ පව් කියලා හිතුණා අවශ්‍ය කරන රසායනික පොර ආදී ප්‍රමාණිකූලව දාලා මේව හදනකොට මේකෙන් ඒ කාර්ය දෙන කිලෝ නෙමෙයි රාත්තල් කියන බර භාවිතාත් කියන රාත්තල් වලින් වෙන්නේ රාත්තල් හදනවා 75කට වැඩිය සුමානෙකට ඒක මිරිස් ගාස් 60කින් හිතන්න බැරි ආදායම 6 මාසයක් එක දිගටම ඒ ගන්නට කාටි සතියකට දවස් දෙකක් හදනවා ඒ කොට වලින් රාත්තල් 35ක් හදනවා එක කොටුවකින් අරගෙන 40ක් ගන්න. කොටස් දෙකේ ඔහම කල්ලා ඉතින් මේ කඩවල දාන්න වෙලාවම ගොල් නැට ගිනිලා දුන්නු. 6 මාසයක් ගියා තවත් එන්නේ එන්නේ සරුවට හැදෙන්නේ. එතන මම මේ සතුන්ද ගහනකොට සතුන්ට කියලා ගැහුවේ නැතත්. හැදෙන්නේ ඉස්සලා මේ බෙහෙත් ගැහුවට එකදාහ බලනවා දිල මැසේ කැවිදිලා. අර බෙහෙත් බින්දු දෙක තුනක් දිව්වා. මේ අකොලතු කැලලක් අරගෙන ඒක මම ගහන්නේ මේ විශ්ව යන්ත්‍ර වලින් නෙමෙයි මම බලාගෙන හිටියා ඌදිය ඒක බින්දු දෙකකින් බලගති විචේ බින්දු දෙක තුන අබේලා අර හරියට හෙලිකොප්ටරේ යනවා වගේ ක්‍රී ගාගෙන ගියා ආපු වෙගේ යන්න බැහැ මොකද ඒක යන පස්සේ මමත් ගියා ඒක මේ මිදුල දිහාට මෙහත් නිකන් ඇවිදිලා බිමට වැටුණා මේ සිරෝ පාත්තු මාත් ගිහින් බලා හිටියා මරුණාද මොකද වුනේ මොකද වහනේ මේක අබිවි ඊට පස්සේ මේක අනිත් පැත්තට පෙරලා වැන්න උඩු අතට. සතු ගහනවා කී ගාලා සතු ගහනවා අතපයි වකුට කරනවා දිගාරිනවා. මේක පෑයක් විතර කිඳ නැරෙන්නේ. දැන් මේ මැස දිහා වෙන ඔක්කොම වැල අතගම බලා හිටියේ. මටම හරි දුකයි මේක මැරෙන්නේ එන දුක විඳිල්ලගෙන. දඟලලා හිටන් අතපයි ටික වකුට වෙලා එහෙම නිහඬ වුණා. යන්තම් ඇති මලා කියලා මට හිතුන දුක් විඳින්නේ නැත. මලයින් ආයි අතපය හොල්ලන. තාම වැල්ලා නැහැ නේ. ආයි අතපය දෙකල සාවේගෙන් දඟලලා දඟලලා හිටා. සතු ගාලා ආයි අතල වුණ. ඉතින් මේක දැන්වත් මලා දැන්වත් මලා කියනකොට පෑයකට වැඩිය දුක් විඳලා මලා. මම මොකද මේච්චර කල් මේ කරපු අපරාධින හම්බ කරන්න කියේ. ඒ වෙලේම අර වේත් එක අරගෙන විසිකලා. මා ජීවිතේේ ඊට පස්සේ බේත් ගහන්නෙත් නැහැ. හිංගියක් හිංසාවක් කරන්නේ නැහැ. ලැබුණොත් ලැබිච්චාවේ ලැබිච්ච හැටියක් ගන්නවා කියන දේව නමුත් ලබන්න හම්බුන්නේ නැහැ. සති දෙක යනකොට ඔක්කොම ගස් කොළ වෙලා ගියා. අර සත් රෝග වෙල්ල හිටන් පැනතිලා ගියා. වෙන එකක් වෙච්චා ඊට පස්සේ කොහෙටද කරන්නේ? සම්පූර්ණ වලක්ලා දාලා නිකන් හිටියා. දැන් ජීවත් වෙන්න මොකද කරන්න ඕන? ආන්දි රසාවක් කළෙත් නෑ. මේක කරා හැය නිදා ගන්න කියලා ඇද උඩලා හිටයි ඉතින් සියලු සත්ත්වයන්ට මෙත් වදමි. ඔය විදිහට ගත කරන ඉඳන් මම ගත කරන බල කල්පනා කරන මොකද කරන්න වැඩ පිළිවිද. සතෙකුට හිංගියක් හිංසාවක් නැති ගෝවිතරක් මොකද කිය කියත් හිතේ ඉඳන් මේ සියලු සත්ත්වයන්ට මෙත් වදම් ගන්න. ඔය විදිහට වාසි කල්පනා කළා මේ කෙහෙල් ගස් ටිකක් හිතේ ගන්න කොච්චර කොහොමද. ඒක නිකන් ආවට ගියර හැදෙන එක නේ කියලා හිතාගත්තා. රොමත් වෙන වලන පුතේනේ කේහෙල් ගස් ඉලා ඉතින් සල්ුවට හදාගෙන ඉනකොට කඳන් වල මෙලියන් ගල් වලනේ කඳපණුව කාලා කියලා අවුට් ලෙඩක් හැදිලා ඒවත් අසේ හතේක ඉන්නා ඉතින් ඔකට දාන තියනවා වේතක් ගහේ මුලට පියුරලයන් කියලා ඒකම විස දාපුනාමත් වෙන්නේ මොකද විශාල සත්ව හිංසාවක් කියලා තමයි ගස් වල හැදෙන්නේ මෙයා එකක් අක්ක් කළා මට වැඩක් නැහැ කොළඹ දියකුත් නැහැ මම මොකද කරන්නේ දාලා යනවාද පැවිදි වෙනවද ගිහිව ඉන්නවද මොකද කරන්නේ කියලා විශාල තර්කයක් මනෝ ජාලයක් ඇතුලේ පැටලි පැටලි හිත හිතා ඉඳලා වෙන එකක් වෙච්චායි ආයි නම් ගොඩට එකක්වත් කරන්නේම නැහැ. දැන් නතර කරලා නිකන් හිටියේ. එහෙම අවස්ථාවතුල මහා රාත්‍රී කාලෙදී කළා විදිහක මම කිසිම පක්ෂයක සම්බන්ධයක් නැහැ. ඒක නම් පක්ෂයක් විශේෂ කරගෙනත් නැහැ. ඉතින් විශේෂ කරපුවාට තමයි ආධි රසාවල් හම්බුනේ. අනිකාර පැත්ත දෙපැත්තට නැතුව විදියට එකනට මොන රසාවක්වත් නැහැ. ගියත් ලිවුමක් දෙන්නේ නැහැ. එහෙම තත්ත්වයක් තිබුණා. මම ওই පැත්තකට කෝකරා ගියේනේ. එක පැත්තකවත් හිටියෙත් නැහැ සම්බන්ධයක. ඒක තමයි රාත්‍රී කාලෙක එදා තිබිච්ච දිනව පක්ෂක ගමේ හිටව නායක මහත්මයෙක් කැවිදිලා හිටන් පොඩි වැඩක් කරලා දෙන්න පුළුවන් මට උදව්වක් කරන්න පුළුවන් කියලා එයා මහින් ඇහුවා. ඒක මොකද්ද උදව්? අපේ ඇමතිතුමා මට අත්‍යවශ්‍යයෙන් දැනුම් දීලා කරලා තියෙනවා. එයාගේ ප්‍රදේශයෙන් හතර දෙනෙක් සැකියාවකට යවන්න තියෙනවා. කොහොම හරි එමෙට යවන්න ඕනේ. මොකද යන්න කැමති නෑ. මොකද හේතුව ස්පේසාලේ සෙල්ලිං හරවන්න යන්න තියෙනවා. ජනාධිපති නැත්නම් අගමැතිලි කියව පණිවිඩයක් වල හැම ඇමතිවරයෙක්ම වහාම තමාගේ ප්‍රදේශයෙන් හතර දෙනෙක් එවන්න ඕනේ. ඒක බලකිරීමක් කරනවා. මොකද ඔක්කොම එක ලොකු ලොකු රසාවල් හොයනවා නිසා කුලී වැඩ කරත් මේක සෙල්ලම් වැඩක් නෙමෙයි. මහා කාස්ටක පොලොක් හරි අමාරු වැඩක් කියලා කියන්නේ. මම ඉදාට මොනවා වුණත් කමක් නැහැ. මම මේකට යන්න බලන්නම්කෝ කියලා. අනේ මට අනුකම්පා කළා කොහොම හරි මාව වේරන්න මේකට ගිහිලා කියලා මට ඉල්ලීමක් කළා. එල්ලිය වගේ වාක්‍ය හොඳයි මම කෝකලා තියන්නම් කියලා යන්න පොරොත් දෙයි. ළඟ දවසේ ගියා තවත් දෙන්නේ හිටිය සම්බන්ධයක. තුන්දෙනා හයතරේ ෆෑන් වෙනවා තුන්දෙනෙක් යවල. පස්සේ එකට ගිහිලා ගන්න දුන්නාට පස්සේ මේ අපේ පාර්ශ්වික පිරිසක් කියලා අපි දෙ ලිවිමල් දීලා මෙන්න මයෙන් තුන්දෙනෙක් ඉඳලා කියලා එව්වා. ඇමෙතුමා ඒක අරගෙන හිටන් බල්ලා විතර කිව්වා හොඳයි ඔයගොල්ලන්ට හැබැයි කොල්ලනේ සෙල්ලම් කරන්න එපා මාත් එක්කලා දමලා ඉඳ බෑ යන්න තියෙන යකා වගේ වැඩ කරන්න වේසාවේ දෙලින් හරිය මොකද කියන්නේ උබලා කොහෙ වුණා කමන්නේ අනා කිව්වා අන්න උබලා හොඳ කොල්ලෝ ටික කියලා අගිරත් අත්පත් කරලා හිටන් කිව්වා හිටන් දර උබලා දැන් දෙය ඒක ඵලයල් කියලා එතුමා එක රාක්‍ය දාන්නේ ගියා තුමානයක් විතර ගියා ආවේ නැහැ දවසක් ගියා හම් වෙයි හම් වෙන ගියා කිව්වා කොල්ලනේ උබලාම චාන්ස් ගාවේ අර වැඩ පිළිවෙල කැන්සල් වෙලා උබලාගේ ඒවා හදිසියම පොගර එන්ටිසී කර අවශ්‍ය කරන පිරිසක් ඉල්ලුව දැන් දුන ගන්නවා වගේ මම උගලා ගැද්ද ටික යට දුන්නා. හැබැයි තුමා එහාට දුන්නා. හා උගලාට යන්නම වේ හිතන් දාලා උගලට ගියා. වලනේ උගලා කියන්නේ මම කවුරුත් එක්කලා කිව්වත් එහෙම මොකද දැන්නේ? හැබැයි හොරක කකා ඉන්නේ කියලා අපි සත්‍ය නැතුව හිටියා. හරියට සම්බන්ධ වෙන ලියුමක් ආවා. කාන්තෝරට ගිහින් ලියුම අරගෙන අපි ගියා ඒක. ඊට පස්සේ මාස ගානක් යනකම් ගමට ආවේ නැහැ. ජොබ් එක කරගෙන හිටියා. කිසිම සතෙකුට හින්දියක් හිංසාවුත් නැහැ. අපූර්වට ඒ කටයුතු කරගෙන හිටියා. අවුරුදු අවසානෙකන් ජොබ් අවසානෙකන් හිටියේ ඒ කටයුතු කරගෙන. කිසිම කෙනෙකුට කරදරයක් නැහැ. සාත්‍රි වැඩ කරනකොට සක්මන් කරමින් සක්මන් භාවනා කියලා ඉන්න පුළුවන් විදිය වෙලක් තිබුණා. මාසේ අන්තිමට ගානක් හම් වෙනවා. අලුපාලුවකුත් නැහැ. කිසිම සතෙකුට හිංසාවකුත් නැහැ. තමන්ගේ ටිකක් අස්සලෙක දෙදි නිෂ්පාදනය ඉඳගෙන ඉදිරියට කටයුතු වෙයි. කරු රස්තාවත් කාලවත් යහවට පාපයහ සම්බන්ධයක් නැහැ. ඉතින් එහෙම ක්‍රමයක් එදුනට පස්සේ ඉතින් අනිකයි විශාල වශයෙන් උද්දෝෂ නැති කරලා ඊට පස්සේ ඇයි එහෙමයි යන්නේ අපි යන්න බලාපොරොත්තු හිටියේ නැද්ද? ඉතින් කරන් දෙන්නේ හැමතිස්සම අපි ඇයි උඹලම නේද වාසිකය කියලා එන්නේ? දැන් මොනවද මර කතා කරන්නේ? මට කියන්න එපා ඒක නැහැ කිව්වා. ඊට පස්සේ සමිතියෙන් කියන්නේ පටන් ගත්තා මොන රස්සාවක් යවුවාද සමිතියපත් කළා සමිතියේ තීරණයක් කළා යවන නිසා ඊට පස්සේ කවුරුත් යවන්නේ නැහැ. ඊට පස්සේ අපිට ප්‍රශ්නයක් වුණේ නැහැ. අන්න එහෙමයි එක වේදුනේ. ඉතින් එහෙම තමයි මොන ප්‍රමේයකින් හරි අවංකව අපි හිතාගත්තොත් මම කෙනෙකුට හිංගියක් හිංසාවක් නැතුව කෙසේ හෝ ජීවත් වෙනවා පුළුවන් නම් හිඟා කෑව හරි වෙන වැඩි වෙනනම් කරන්නේ නැහැ කියන. ඒකෙදි ඔහොම සහනය කියන ක්‍රම තියෙනවා. ඒක මගේ අත්දැකීමක් කියලා. හැබැයි ඉතින් ඔවා දුක සැප බලාගෙන මොන විදියෙන් ආවත් ඉවසගෙන විඳින්න බලයි තමයි කටයුතු කරගන්න ඕනේ. ආයි ජීවත් වීම පළවෙනි කරගෙන අන්න මේ බහින්න ඕනේ. සත්‍ය මාර්ගයේ ගුණේ පළවෙනි කරගෙන ඒ මාර්ගය පූර්ණ කරන පුළුවන්ව පූර්ණ කරන බැරුණා මැරුණා මැරිලා ගියා කියලා එහෙම පූර්ණ කරන අදහසින් බැහැර කටයුතු කළොත් තමයි ජයග්‍රහණයක් හම්බ වෙන්නේ. ඒක තමයි කරන්න ඕනේ. නමුත් මේ ලෞකික ජයග්‍රහණ නම් පළවෙනි කරන්න යන්න අවශ්‍ය නැහැ කියලායි කියන්න තියෙන්නේ. ලැබුණ හැටියට මෙලෝ ජීවත් වෙමින් අවශ්‍ය තමන්ගේ යහපත් මාර්ගයේ පුළුවන් තරම් වඩා ගන්න උත්සාහ කර ගන්න ඕනේ.